ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තු සභානායකතුමා. සභාව එකඟද? යෝජනාංක දෙක පාර්ලිමේන්තු සභානායකතුමා. සභාව එකඟද? අංක තුන. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම් පත අද දින සලකා බැලීම නියමිත න්‍යායපත්‍රයේ විෂයාංක 32 ලෙස සඳහන් පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන නැමැති පනත් කෙටුම් පත 2018 මැයි 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018 ජූනි මාස 22 වැනිදා සහ ජූලි 19 යන දිනයන්හි නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාතාව 2018 අගෝස්තු 7 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙම සභාවට දැනුම් දෙන්නට කැමැත්තෙමි. ගරු විජිදාස රාජපක්ෂ ඇමතුමා. ගරු දිනේෂ් කුමාර මන්තුමා.
ගරු නියෝජක කථානායකතුමනි, මෙම පනත ඉදිරිපත් කර විවාද කිරීම අද දින සිදුවෙන බව දැන් දැනුම් දුන්නා. සභානායකතුමාටත් කියන්නේ දැන් සංශෝධන රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන අපිට අද උදේ ලැබිලා තියෙනවා. මේ පනත පිළිබඳ විවාදය යළිත් දවසක් අපිට ලබා දී ඒ දවසට ඡන්දය විමසීම සිදු කරන්න පුළුවන්ද කියලා මම සභානායකතුමාගෙන්
අහන්නේ. නියෝජ්‍ය කථානායකතුමනි, අපි පක්ෂනායක රැස්වීමේදී එකඟ වුණා. අද විවාද කරලා ඡන්දයක් නැතුව කල් දාලා ඊළඟ දිනේ නැවත විවාද කරලා ඡන්දයක්
ගන්නවා කියලා රැස්වීමේදී ගත්තා. ඔබතුමා කතා කරලා ගරු ඇමතුම ඔබතුමාට අවස්ථාව.
අරු නියෝජ්‍ය කථානායක තුමනි, අද දින ඉදිරිපත් කරන්නේ පරීක්ෂණ කොමිෂන් සභා පනතට සංශෝධන කීපයක්. මේ පරීක්ෂණ කොමිෂන් සභා පනත 1948 අංක 17 දරන පනතින් තමයි සංස්ථාපිත වෙලා තිබෙන්නේ. මේ පනත වරින් වර සංශෝධනය වෙලා තියෙනවා. 1950 අංක 8 දරන සංශෝධන පනතෙන්, 1953 අංක 40 දරන සංශෝධන පනතෙන්, 1955 අංක 8, 1955 අංක 29 සහ 2008 අංක 16 දරන පනත් මගින් සංශෝධනයට ලක් වෙලා තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙම නීතිය රටට හඳුන්වලා දීලා තියෙන්නේ රජයේ ආයතනවල ක්‍රියාත්මක වන යාන්ත්‍රණයන් වංචාවෙන් දූෂණයෙන් තොරව නීති ආධිපත්‍ය ආරක්ෂා වෙන විදිහට ජනතාවගේ උපරිම යහපත වෙනුවෙන් සියලු කටයුතු කිරීම තහවුරු කරන්න. යම් අවස්ථාවකදී රාජ්‍ය ආයතනයක, දෙපාර්තමේන්තුවක, අමාත්‍යංශයක, පළාත් පාලන ආයතනයක, එහෙමත් නැත්නම් රජයට අයත් සමාගමක හෝ සංස්ථාවක මණ්ඩලයක වැනි කුමන හෝ ආයතනයක යම්කිසි දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා නම්, බලය අයථා ලෙස කවුරුන් හෝ භාවිතා කරලා තියෙනවා නම්, ඒ මගින් රජයට ජනතාවට හානියක් පාඩුවක් වෙලා තියෙනවා නම්, ඒ පිළිබඳව කාරණා සොයා බලන්න ෆැක්ට් ෆයින්ඩින් මිෂන් එකක් විදිහට කරුණු ගවේෂණය කර අනාවරණය කර ගැනීමේ යාන්ත්‍රණයක් විදිහට තමයි මෙම පනත 1948 නිදහස ලැබපු අවුරුද්දේ පටන් අපේ රටේ ස්ථාපිත කරලා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වගේ නිශ්චිත කාරණයක් හඳුනාගත්තට පස්සේ ඒ සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමේ බලය ජනාධිපතිතුමාට පැවරෙනවා. මේහා සමාන තවත් පනතක් පස්සේ කාලෙක අපේ රටට හඳුන්වලා දුන්නා. ඒ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව. ඒ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මේ කොමිෂන් සභා පනතේ පැහැදිලි වෙනසක් තියෙනවා. පරීක්ෂණ කොමිෂන් සභාවේ හෙළිදරව්වන තොරතුරු භාවිතා කරලා යම් නිර්දේශයක් කිරීම මිස ඉන් ඔබට ඒ කොමිසමට බලයක් නැහැ. ඒ නිර්දේශ මත රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නීතිපති දෙපාර්තමේන්තුවට බලය ලැබෙනවා නීතිමය පියවර ගන්න. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ ඉන් ඔබට ගියපු වැඩිපුර බලතල රාශියක් තියෙනවා. යම් යම් අයට දඬුවම් කිරීමට පවා කරන නිර්දේශ පාර්ලිමේන්තුව මගින් සහ මෙන්ම අධිකරණය මගින් ක්‍රියාත්මක කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. වර්තමානයේ පැන නැගිලා තියෙන ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ කටයුත්තක් චෝදනාවක් නීති විරෝධයක් සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණයකදී යම් යම් කරුණු හෙළිදරව් වුණාට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයට ඒ මත විශ්වාසය තබලා නඩු පැවරීමේ කටයුත්තක් කරන්න බෑ. ඒක නිසා අල්ලස් කොමිෂන් සභාව වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්. එම කාරණය පිළිබඳව ප්‍රමාණවත් කරුණු කොමිෂන් සභාවකින් හෙළිදරව් කරලා තහවුරු කරලා තිබුණේ වුණත් ඒවා පදනම් කරගෙන අධිකරණයේ නඩුවක් ගොනු කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා පොලිසියට නැවත සිද්ධ වෙනවා එම කටයුත්ත පිළිබඳවම අලුතෙන් විමර්ශන ආරම්භ කරන්න. වෙනම විමර්ශනයක් ආරම්භ කරලා අර කරුණු යොදා ගත්තේ වුණත් පරීක්ෂණය ස්වාධීන වෙනම පරීක්ෂණයක් විදිහට සිද්ධ වෙන්න ඕන. එහෙම පරීක්ෂණයක් කරලා කරුණු අනාවරණය වුණොත් එම අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි පවතින, ප්‍රමාණවත් සාක්ෂි පවතින අපරාධයක් සිද්ධ වුණා කියලා නඩු පැවරීමක් කරන්න පුළුවන්. ඉතින් මේ එකම ක්‍රියාදාමය, එකම අපරාධය සම්බන්ධව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාකාරකම් දෙවතාවක් මේ පිළිබඳව සොයා බලන්න ඕන, පරීක්ෂණ කරන්න ඕන, නිරීක්ෂණ කරන්න ඕන. ඉතින් මේක අඩුපාඩුවක් කියලා අපි දැක්කේ මීට බොහොම කලකදී. ඒක නිසා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට සංශෝධන පනතක් ඉදිරිපත් කළා 2008 අංක 16 කියලා. ඒ 2008 අංක 16 දරන පනතෙන් අද මේ අපි කොමිෂන් සභා පනතට හඳුන්වලා දෙනු ලබන සංශෝධනයට සමාන සංශෝධනයක් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පනතට මේ පාර්ලිමේන්තුව ඇතුල් කරලා තියෙනවා.
ඔව් ගරු සොයි සමන්තුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ ඉදිරිපත් කරනු ලබන අනත පිළිබඳව මේ ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ ගරු අධිකරණ ඇමැතුමිය විසින්. අධිකරණ ඇමැතුමිය අද මේ සභාවෙත් නැහැ. මට ගරු උසස් අධ්‍යාපන ඇමැතුමා මේ ඉදිරිපත් කිරීම සම්බන්ධව අපිට කිසිම ගැටලුවක් නැහැ. එතුමා එක ඉදිරිපත් වෙන නෙමෙයි මම අහන්නේ. මේ පනත ඉදිරිපත් කළ යුතු අධිකරණ ඇමැතුමියේ සභාවෙත් නැතුව ඒ පනත වෙනත් ඇමැති විසින් ඉදිරිපත් කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරන්න මම ඔබතුමාව බලාපොරොත්තු වෙනවා.
මම පැහැදිලි කරන්නද ගරු නියෝජ්‍ය
කතානායකතුමා?
ඇත්ත වශයෙන්ම ගරු අපේ මන්ත්‍රීතුමා, මේ විෂය අයිති අතිකරු ජනාධිපතිතුමාට. මේක අතිකරු ජනාධිපතිතුමාගේ විෂයක්. පරීක්ෂණ කොමිෂන් සභා, විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා, අල්ලස් දෙපාර්තමේන්තුව මේ ස්වාධීනව කටයුතු කරන ආයතන පිළිබඳව විෂය භාර ඇමතිවරයා විසින් කටයුතු කරන්නේ අතිකරු ජනාධිපතිතුමා. ඉතින් එතුමා වෙනුවෙන් තමයි අද දිනේදී මේ පනත ඉදිරිපත් කරන්නේ. අධිකරණ ඇමතිතුමිය වෙනුවෙන් නෙවෙයි, ආණ්ඩුව වෙනුවෙන් තමයි. නමුත් මෙය ඉදිරිපත් කරන්න ඕනම අමාත්‍යවරයෙකුට.
මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන එක අපිට ගැටලුවක් නැහැ. අධිකරණ කටයුතු පිළිබඳව විෂයභාර ඇමතිවරයෙක් සිටිනවා නම් අධිකරණ විෂයභාර ඇමතිවරයා හෝ ඇමතිතුමිය මේ සභාවේ ඉඳගෙන මේක පැහැදිලි කරන්න ඕනලක් උදව් වෙන්න ඕනේ. ඔබතුමාගේ විෂය නෙමෙයි මේක. ඔබතුමා ජනාධිපතිගේ උපජනාධිපතිත් නෙමෙයි. ඔබතුමා උදව්වක් කරන එක ගැන අපි අගය කරනවා. කරුණාකරලා මේ සම්ප්‍රදාය වෙනස් කරලා
කතානායක තුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පොඩ ඉන්න. ගරු නියෝජ්‍ය කතානායක තුමනි, මෙතුමා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වැරදි වැටහීමකින් මේ තර්කය ඉදිරිපත් කරන්නේ. ඔබතුමා කියනවද බ්‍රයිබරි කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශයේ විෂයපතට වැටෙනවා කියලා? නැත්නම් පෙන්වන්න මොන පනත යටතේද ඒක වැටෙන්නේ? ඔව් ඉතින් අධිකරණේ හරහා තමයි කොයි දේත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අල්ල සහ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෑම අමැතිවරයෙකුටම තමන්ට ඇති විෂයන් ගැසට් කරලා තියෙනවා. ඔබතුමා පෙන්වන්න මේ විෂය අධිකරණ ඇමැති අමාත්‍යාංශයට ගැසට් කරලා තියෙනවා කියලා මොන ගැසට් එකේද කියලා. එහෙම ගැසට් කරන්නේ නැහැ. එහෙම මට ගැසට් කරලා නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමාගේ පනත.
ඔව් වාස්තුවේ නායක මාතෘකාව
සභාවේ යම් කටයුතු මේ සභාව ඉදිරියට ගෙනාපු හැම වෙලාවෙම ඉගෙනාවේ අධිකරණ ඇමැතිතුමා
ගෙනල්ලා තියෙනවා.
අයි ඔබතුමා අධිකරණ ඇමැති හැටියට
ඉන්නේ. එහෙම කිසිම බාධාවක් සීමාවක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇමතිවරයෙක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය අනුමත කරපු පනතක් ඕන ඇමතිවරයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන සුවිශේෂීභාවය තමයි මේක කිසිම අමාත්‍යවරයෙකුට වෙන් කරපු විෂයක් නෙමෙයි. අල්ලසා දූෂණ කොමිෂන් සභා අයවැය ලේඛනයේත් බලන්න ඒක එන්නේ මේ ගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ. මොකද ඒව ස්වාධීනයි. ඒව අමාත්‍යවරු පාලනය කරන ආයතන නෙමෙයි. මේ රටේ ඉන්නේ කිසිම අමාත්‍යවරයෙකුට කියන්න බෑ අල්ලසා දූෂණ කොමිෂමට අහවල් දෙය කරන්නයි කියලා නියෝගයක් දෙන්න බලයක් නැහැ. මේක ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනය වෙනුවෙන් වගකිව යුතු අපේ රටේ වගකිව යුත්තේ මේ රටේ ප්‍රධාන පුරවැසිය අධිකරු ජනාධිපතිතුමා. ඉතින් එතුමා වෙනුවෙන් ඉදිරිපත් කරපු පනතක් මේක. ඉතින් එතුමා වෙනුවෙන් මේ කැබිනට් මණ්ඩලයේ ඕන ඇමතිවරයෙකුට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. කොහිවත් බාධාවක්
නැහැ.
ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දන්නේ මේ මේ පනතට මිතුමල්ලගේ විරෝධතාවයක් තියෙනවද නැද්ද කියලා. මොකද නීතියේ ආධිපත්‍ය පිහිටවන්න ඕනයි කියලා මේ පාර්ලිමේන්තුවේ හැමෝම හැමදාම කතා කරන මාතෘකාවක්. ඒ සඳහා නීතියේ තියෙන අඩුපාඩුවක් දුර්වලತನක් නිවැරදි කරගන්න උත්සාහ කරනකොට ඔබතුමාලා ඒකට විරුද්ධ වෙනවා නම් ඒක ඔබතුමාලගේ තීරණයක්. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඔව් ප්‍රොසීජර් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමා පවරණු ලබන ඕනෑම ඇමතිවරයෙකුට මේ පනත ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ජනාධිපතිතුමාට විවස්ථාව අනුව පනතක් ඉදිරිපත් කරන්න බෑ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාමාන්‍ය සම්ප්‍රදාය අනුව. ඉතින් හැමදාම මීට පෙර ඔබතුමාලට මතක ඇති අපි මේ සංශෝධන කීපයක් ගෙනාවා ජනාධිපතිතුමාගේ විෂයන් සම්බන්ධව. ඒ කියන්නේ ජනාධිපතිතුමා වෙත තියෙන ආරක්ෂක මාත්‍යාංශය සම්බන්ධවවත් පරිසර මාත්‍යාංශය සම්බන්ධවත් නෙවෙයි. ජනාධිපතිතුමාගේ නාමයෙන් තමයි අපි ඉදිරිපත් කරන්නේ ස්වාධීන කොමිෂන් සභාවල ඒවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ යම් කටයුත්තක් තියෙනවා නම් ඒවා ඒ සියල්ල ඒ ජනාධිපතිතුමාගේ විෂයන් විදිහට ඒ කියන්නේ ස්වාධීන ආයතන තියෙන්නේ. නමුත් ඒ වෙනුවෙන් නීතිමය කටයුතු කිරීමේ බලය තියෙන්නේ මේ රටේ ජනාධිපතිතුමාට. ඒක මේ 78 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණ පළවෙනි දවසේ ඉඳලා තියෙන ක්‍රමේ. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට ඉදිරිපත් කරමින් සිටියේ දැන් මේ වගේ පරීක්ෂණ කටයුත්තක් නීත්‍යානුකූලව සිදු වෙලා සාක්ෂි ලබාගෙන සියලු සාක්ෂි පැහැදිලි ලෙස අනාවරණය කරගෙන තිබියදීත් නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී තිබෙන බාධකය තමයි නැවතත් පරීක්ෂණයක් සිදු කරන්න අපි මේ අවම කරගන්න මේ වළක්වා ගන්න ඕනේ කියන පදනම මත ඔබතුමාලාට මතක ඇති 2008 වසරේ මීට සමාන
දැන්
මේ අපේ විජේදාස රාජපක්ෂ මහත්මයා උසස් අධ්‍යක්ෂ මහත්මයා නොමග යවන ආකාරයේ ප්‍රකාශය සභාවේ කරන නිසායි අපි මේ අදහස් මේ නිවැරදි කිරීම සඳහා ඉදිරිපත් වෙන්නේ. දැන් එතුමා කියනවා මේ සාක්ෂි ආඥා පනත අනුව මේ කොමිෂන් සභාවේ කටයුතු සිද්ධ කරනවා කියලා. ඔබතුමා ජනාධිපති නීතිඥවරයෙක් සාක්ෂි ආඥා පනත අනුව. එහෙනම් ඔබතුමා මේ කොමිෂන් සභාවේ වාර්තා අධිකරණමේ කරුණු කියලා සලකනවයි කියන එක පිළිබඳව ඉතාම කනගාටු වෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට අලුත් දෙයක් නෙවෙයි. අද මේ පිළිබඳව විපක්ෂයේ ඉඳගෙන මේ ප්‍රශ්න මතු කරපු ගරු වාසුදේව නානායකර මැතිතුමත් දන්නවා. එතුමන්ලත් මේ පිළිබඳ මේ සම්බන්ධයෙන් 2008 කරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ පාර්ලිමේන්තුවක්ද මේක පාර්ලිමේන්තුවක්ද නැත්නම් මේක මාළු කඩයක්ද
ඉඩ දෙන්න
නැත්නම් මේක මාස් කඩයක්ද මේක තියෙන්නේ පැයි මේ දයාමස් බිය ඩිකෝරම් ඉන් ද පාර්ලිමන්ට්
යු කැන් කරේ
ස්කූල් ස්කූල් චිල්ඩ්‍රන් ආ වොචින් ද හෝල් කන්ට්‍රි ඉස් වොචින් වට් ඉස් දිස් නොන්සෙන්ස් දේ ෂුඩ් නෝ හවු ටු බිහේව් ඉන් ද පාර්ලිමන්ට් ඇස් පාර්ලිමෙන්ටේරියන්ස්
ප්ලීස් කන්ටිනියු
යු කැන් කන්ඩක්ට් ලයික් ගූන්ස් කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පනතට සංශෝධනයක් ඉදිරිපත් කළා. ඒ සංශෝධනය 2008 අංක 16 දරන සංශෝධනය. මම ඒක කියවනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. Not withstanding anything to the contrary in the Code of Criminal Procedure Act number 15 of 1979 or any other law, it shall be Commissions of Inquiry Amendment Act number 5, number 16 of the lawful for the Attorney General to institute criminal proceedings in a court of law in respect of any offence based on material collected in the course of an investigation or inquiry or both an investigation and inquiry as the case may be by a commission. Then me sansodhanayen vishesha janadhipati parikshana commission sabhavata deepu sansodhanayen pahadiliwa kiyenawa ඒ කොමිෂන් සභාවේදී තහව අනාවරණය වුණ සාක්ෂි මත නීතිපතිවරයාට වෙනත් පරීක්ෂණයක් නොකර වුණත් ඍජු ලෙස ඒ පිළිබඳව විශ්වාසය තබලා නඩු කටයුත්තක් අධිකරණය ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ එක්කම නීතිපතිවරයාට සහ පොලිසියට ඒ කොමිෂන් සභාවේ නිලිදරව් වූ කරුණු පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඒවත් පදනම් කරගෙන තවදුරටත් සාක්ෂි අනාවරණය කර ගැනීම තුලින් නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට දීලා තියෙනවා. එතකොට අද දින අපි මේ පරීක්ෂණ කොමිෂන් සභාව පනතට ඉදිරිපත් කරපු සංශෝධනයත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකමයි. ඒක කිසි වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ අර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්බන්ධ වෙයි මතුවෙන කරුණු වලින් නඩු පැවරීමේ බලය තියෙන්නේ නීතිපතිතුමාට. දැන් මේ පනත යටතේ පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ හෙළිදරව් වූ කරුණු සම්බන්ධව නඩු පැවරීමේ බලය මෙතනින් කරන්නේ අල්ල සහ දූෂණ පනතේ වැරදිවලට ගැනෙන වරදක් නම් අල්ල සහ දූෂණ පනතට ඒ බලය ලබා දීම තමයි මෙතනින් කරන්නේ. මේක පැහැදිලිව කියනවා. ඔව් කිස් ප්‍රශ්න නැහැ ගරු මන්ත්‍රීතුමා.
ගරු වාසුදේව නායක මන්ත්‍රීතුමා.
ඔව්. ඔබතුමා ඇමෙන්ඩ්මන්ට් එකක් කියලා තියෙනවා. ඒ ඇමෙන්ඩ්මන්ට් එකේ පැහැදිලිව කියලා තියෙනවා. No person is liable on account of whatever proceedings that transpired in the commissions of inquiry.
Then
man hani, if any amendment ka kavasya uni, mege tiyana nisa neda that the commission shall direct the director of bribery and corruption to institute proceedings kela mege tiyano.
Oh.
E varada neda me obathumalla ඇමෙන්ඩ්මන්ට් එකේ නිවැරදි
කරලා ඒකේ අඩුපාඩුව හදාගන්න සංශෝධනේ දීලා තියෙනවා.
ඒ කියන්නේ ඔබතුමා මේකේ මේ වර්ති වුණා ඒක මෙන්න හදලා තියෙනවා.
ඒකේ මේ මට පොඩ්ඩක් පිටපත එවන්න මගේ මේසෙට එවල නැහැ ඒක තාම. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් මේ කොමිෂන් සභාව පනතෙන් හෝ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පනතෙන් හෝ යම් අපරාධයක් සම්බන්ධව සාක්ෂියක් එළිදරු වෙලා තියෙනවා නම් ඒ මතම කිසි කෙනෙකුට දඬුවමක් ලබා දීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ සාක්ෂිය ඒ මත පමණක්මත් බෑ ඒ සාක්ෂි සම්පූර්ණයෙන් යම් වරදක් වුණයි කියලා එළිදරව් කරත් දඬුවම් දෙන්න කොහොමදත් බෑ. එතකොට ඒ සාක්ෂිය වෙනත් නඩුවකදී සාමාන්‍ය ක්‍රමය යටතේ ඉදිරිපත් කරන නඩුවකදී ආවේශ්‍ය කර ගැනීම පමණයි කරන්න පුළුවන්. ඇඩ්මිසිබල් එවිඩන්ස් එකක් වෙන එක විතරයි තියෙන්නේ. සාක්ෂි වර්ග අපි දන්නවා දෙකක් තියෙනවා. හැම සාක්ෂියක්ම නීතියෙන් පිළිගන්නා සාක්ෂි විදිහට අධිකරණය පිළිගන්නේ නැහැ. ඒවා නඩුවකදී ආවේශ්‍ය කරගත ඇඩ්මිසිබල් එවිඩන්ස් එකක් විදිහට තියෙනවා නම් විතරයි පිළිගන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර කාරණාවලදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඡායාරූප පිටපතක් ඉදිරිපත් කරපුවාම කියනවා මේක ආවේශය කරගන්න බෑ මේක මුල් පිටපත නැතුව කියලා. එතකොට මුල් පිටපත ඉදිරිපත් නොකරොත් එමයි සාක්ෂිය ප්‍රතික්ෂේපිත සාක්ෂියක්. අධිකරණ නියමනයට එනවනම් ඒ වගේ දැන් මේ සාක්ෂිය ආවේශය කරගෙන යම් නඩුවකදී ඒ කරුණු සනාථ කිරීම ගැනීම සඳහා උත්සාහ කිරීමක් තමයි කරන්නේ. දැන් ඒ වෙනුවෙන් මේ පනතේ ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහි දෙවනි වගන්තියේ සඳහන් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද දෙවන වගන්තිය යටතේ පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් අවස්ථාවෝචිත පරිදි පවත්වන ලද විමර්ශනයකදී හෝ පරීක්ෂණයකදී හෝ එම විමර්ශනය සහ පරීක්ෂණ යන දෙකේදී මොහෝ රැස් කරන ලද කරුණු සලකා බැලීමේදී පහත දැක්වෙන නීති යටතේ යම් වරදක් සිදු කර ඇති බවට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සෑහීමකට පත්වෙන විට එය අල්ලස් පනත වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත අල්ලස් පනත ප්‍රකාරව අල්ලසෝ දූෂණ මුදල් විසුද්ධි කරන වැළැක්වීමේ පනතේ අර්ථානුකූලව නීති විරෝධී ක්‍රියාකාරකමක් වන අවස්ථාවක මුදල් විසුද්ධි කරන වැළැක්වීමේ පනත හෝ අල්ලස් පනත හෝ වත්කම් හෝ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත ප්‍රකාරව සිදු කරන ලද වරදක් සමග එකම ක්‍රියාවලයකදී දණ්ඩ නීති සංග්‍රහයටතේ යම් වරදක් සිදු කරන ලැබ ඇති අවස්ථාවකදී නීතිපතිගේ එකඟත්වය ඇතිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රකාරව අපරාධ නඩු පවරන ලෙස අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව විසින් අධ්‍යක්ෂක ජෙනරාල් වෙත විධානයක් කරනු ලැබිය හැකිය. මේ ඔව් ඒ කාරණය පිළිබඳව තමයි මේ සංශෝධනය ඉදිරිපත් කළේ තියෙන්නේ. දැන් එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මගින් මේ 52ම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවයි එතකොට කොමිෂන් සභාව පනතේ සමතත්වයක් අපි ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ, සහ ඩුප්ලිසිටි ඔෆ් ද ප්‍රොසීඩින්ග්ස්, ඒ කියන්නේ එකම කාරණය පිළිබඳව විමර්ශන දෙකක් පැවැත්වීම වළක්වා ගැනීම සහ අවම කර ගැනීම. වළක්වා ගැනීම කියන වචනේ නිවැරදි නෑ, අවම කර ගැනීම. මොකද මේ සාක්ෂි මතම යැපිලා නඩුවක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා ක්‍රමයක් නෑ. සමහරට ඒ කොටසක් වෙන්න පුළුවන්, ඉතිරි සාක්ෂි ටික පිළිබඳව විමර්ශන කරන්න ඕන කරලා හොයාගෙන තමයි නඩුවක් පැවැරීමේ හැකියාව තිබෙන්නේ. එතකොට මේ අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන්ම සාකච්ඡා කරන මාතෘකාව. දැන් මේ අල්ලස් කොමිසම මේ පහුගිය වසරේදී 2017දී පවරන ලද නඩුවලින් 57 දෙනෙක් වැරදිකරුවන් බවට අධිකරණ තීන්දුව දීලා තියෙනවා. 2018 වසරේ මේ දක්වා අල්ලස් චෝදනා ලබපු 59 දෙනෙක් අධිකරණය මගින් වැරදිකරුවන් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම 2018 ජනවාරි 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව තුළ අලුතෙන් නඩු 35ක් ගොනු කරලා තියෙනවා. දැනට අධිකරණවල පවතින අල්ලස් පනත යටතේ පවරන ලද නඩු සම්පූර්ණ සංඛ්‍යාව 333ක් වෙනවා. එයින් නඩු 106ක් අධිචෝදනා පත්‍ර මත මහාධිකරණවල ගොනු කරලා තියෙන්නේ. 227ක් මහේස්ත්‍රාත් අධිකරණවල තමයි ගොනු කරලා තියෙන්නේ. ඒ වගේම අල්ලස් පනත යටතේ වැටලීම් විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. 2017 වසරේ වැටලීම් 57ක් කරලා තියෙනවා. 2018 මේ දක්වා වැටලීම් 30ක් කරලා තියෙනවා. මේ අල්ලස් කොමිසමට දිගින් දිගටම අපි කවුරුත් කරපු චෝදනාව තමයි කාලයක් තිස්සේ මේ හාල් මැස්සෝ අල්ලන නෙට් එකක් මිසක් මේ මෝරු අල්ලන නෙට් එකක් මේ අල්ලස් පනතේ අල්ලස් කොමිසම තුල සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය. එහෙම කියන්නත් ජනතාවට සාධාරණ හේතු කාරණා තිබුණා. ඔබතුමාලට මතක ඇති 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ ආණ්ඩුව ආවට පස්සේ ගෙනාපු පළවෙනි පනත මහාචාර්ය GL පිරිස් මැතිතුමා අධිකරණ ඇමතිවරයා විදිහට මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එකතු වෙලා සම්මත කරගත්ත පනත තමයි අල්ල සහ දූෂණ කොමිෂන් සභාව පනත. එතකොට අපේ රටේ පනත සම්මත කරන්නට කලින් අල්ලස් දෙපාර්තමේන්තුවක් තිබුණා. ඒ අල්ලස් දෙපාර්තමේන්තුව හොඳට ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ අල්ලස් දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා තියෙනවා. දේශපාලන අවශ්‍යතාවයන් මත දේශපාලඥ හැසිරෙව්වයි කියන එක පිළිබඳව විශාල චෝදනා තිබුණා. විශේෂයෙන්ම 77 කාලේ රටේ විශාල ආන්දෝලනාත්මක කාරණයක් බවට පත් වුණා. සාගරයක් මැද චිත්‍රපටි පවා නිෂ්පාදනය කිරීමට තරම් මේ මාතෘකාව ප්‍රස්තුතයක් බවට අපේ රටේ පත් වෙලා තිබුණා. ඉතින් ඒ තත්ත්වය වළක්වන්න තමයි 94 මේ සංසද මේ පනත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙනුවට කොමිසමක් ස්වාධීන කොමිසමක් ගෙනල්ලා මේ කොමිසමට විශ්‍රාමික විනිශ්චයකාරවරුන් ඇතුළු සභාවක් කොමිෂන් සභාවක් පත් කළා. ඒ අවුරුදු පහ ඇතුළතම කවුරුත් දන්න කාරණයක් රටේ අල්ලස් පනත යටතේ අධිකරණයක පැවරුණේ එකම එක නඩුවයි. ඒ නඩුවත් රජයේ ජාතික පාසලකට ශිෂ්‍යයෙක් ඇතුළත් කර ගැනීම සඳහා ගුරුවරයෙකුට පීරිසිකෝපායක් අල්ලසට දුන්න කියන නඩුව. එතකොට මේ අවුරුදු පහ තුළ මේ කොමිසම නඩත්තු කරන්න අපේ රටේ කෝටි ගණනක් මුදල් මහජනතාව වියදම් කරා. මේ මහජනතාව වියදම් කරේ අපේ රටේ ඒ අල්ලස දූෂණය නැති කරන්න බැරි බව දන්නව අවම කරගන්න. නමුත් එහෙම පිහිටවපු ඒ කොමිෂන් සභාවෙන් මේ රටට පළක් වුණේ නැහැ. ඒ අවුරුදු පහට ජනතාව දරපු වියදම එක නාස්තියක්. ඉතින් ඒක අල්ලස් කොමිස ගැනීම වගේම බරපතල කාරණයක් තමයි ඒකත්. මහජන මුදල් නාස්ති කිරීම, ඒක වෙනසක් නැහැ. හරිම නීතිය නම් වෙන රටක තිබුණා නම් ඒ අවුරුදු පහේ ගෙවපු පඩිනඩි සම්බන්ධව ඒ කොමසාරිස්ලට විරුද්ධව නඩු දාන්න ඕන. මොකද ඒකත් නාස්තියක්, ඒකත් වංචාවක්, ඒකත් දූෂණයක්. මහජන මුදල් අරගෙන එච්චරසා මුදලක් රටට වැඩක් වෙලා නැහැ. ඉතින් ඒක එහෙමනම් ඒ වරදත් බරපතල වරදක් කියන කාරණේ අපි දකින්නේ නැහැ. ඒක තමයි අපේ තියෙන වැරැද්ද. ඒවා හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඒ තත්ත්වය නිවැරදි කරගන්න තමයි මේ පනත් මගින් අපිට ඌමනා කරලා තියෙන්නේ මේ ආයතනය ශක්තිමත් කරන්න. දැන් ඔය හාල්මැස්ස අල්ලනවා මෝරු අල්ලන්නේ නැහැ ඔය චෝදනාව අපි දන්නවා දිගින් දිගටම තියෙනවා. හැබැයි අපි පහුගිය දවස්වල වාර්තා අරගෙන බලපුවාම මේ නඩු කටයුතු බලපුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඉන්න ජනාධිපතිගෙයි මීට පෙර හිටපු ජනාධිපතිගෙයි ඊටත් පෙර හිටපු ජනාධිපතිනියගෙයි මාණ්ඩලික ප්‍රධානියෝ තුන්දෙනාම අල්ලස් නඩුවල ඉන්නේ. එක්කෝ රිමාන්ඩ් එක්කෝ අපපිට. ජනාධිපතිවරු තුන්දෙනාගෙම මාණ්ඩලික ප්‍රධානියෝ ඉන්නේ අල්ලස් කූඩුවේ දැන්. ඉතින් ඒ තත්ත්වයට අපි සතුටු වෙන්න ඕන එක්තරා ප්‍රමාණයකට. අපි මොනව කොහොම කිව්වත් නිලධාරීන්ට දොස් කිව්වත් නිලධාරී ඔවුන්ට පුළුවන් උපරිමාකාරයෙන් ඒ කටයුතු ඉෂ්ට කරගෙන යනවයි කියන එක. මොකද මෙතෙක් ඉතිහාසයේ නොවෙච්ච දෙයක් ඒක. අනිත් එක පහුගිය අවුරුදු දෙකේ තරමට මේ වගේ අල්ලස් වැරදි ඔප්පු කිරීම අධිකරණවල වෙලා නැහැ, වැටලීම් වෙලා නැහැ. ඒ නිසා ඒ ආයතනය දැන් ඉතා ශක්තිමත්ව කරගෙන යනවා. ඒක නිසා පාර්ලිමේන්තුවේ අපි මහජන නියෝජිතය විදිහටත් රටේ ජනතාව විදිහටත් ඒ ආයතනය ශක්තිමත් කරන්න ඕනේ. ඒගොල්ල ධෛර්යමත් කරන්න ඕනේ. පහුගිය වසර කීප දෙක තුළ අපේ රටේ තිබුණ ජාත්‍යන්තර දූෂණ විරෝධී දර්ශකයේ අපි හිටිය 96. ඊට හුඟක් බලපාපු ප්‍රධානම කාරණය තමයි මේ අල්ලස් දූෂණය සම්බන්ධව අපි හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන කාරණය. නමුත් දැන් ඒ ක්‍රියාත්මක වෙන නිසා අපි ඒ දර්ශකයේ මේ වන විට 96 ඉඳලා 91 දක්වා උඩ ගිහින් තියෙනවා, ඉහළට ගිහිල්ලා තියෙනවා. අපි ප්‍රසස්ස මට්ටමක් අපි අත්කරගෙන තියෙනවා. මොකද මේක අපි දන්නවා අවුරුදු 5කින් 10කින් කරන්න පුළුවන් දැන්නේ. මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තුළ තමයි අපිට මේක ජයග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අනිත් එක දැන් අපේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවශ්‍ය ප්‍රමාණවත් සුදුසුකම් තියෙන විශේෂඥයෝ නැහැ. දැන් පළවෙනි වතාවට තමයි අල්ලස් කොමිසමට විශේෂඥයෝ පත් කරගන්න යන්නේ. දැන් ඒ සම්බන්ධව කොමිසමෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා. ගිනුම් විෂය, ඉංජිනේරු විෂය, ඩිජිටල් ෆොරන්සික් කළමනාකරණ වගේ නොයෙකුත් විෂයන් පිළිබඳව ප්‍රාමාණික දැනීමක් නැති උදවියට මේ පිළිබඳව වෙන වංචාවක පරීක්ෂණයක් කරන්න බෑ. ඒගොල්ලන්ට ඒ පිළිබඳව දැනීම නැහැ. ඒක නිසා ඒ විෂය පිළිබඳව විශේෂඥ දැනීම් තියෙන උදවිය පත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අල්ලසා දූෂණ කොමිෂන් සභාව පුවත්පත්වල අයදුම්පත් කැඳවලා මේ වන විට අයදුම්පත් 5000ක් ලැබිලා තියෙනවා. එතකොට මේ අයදුම්පත් 5000 තුලින් සුදුසු අය තෝරාපත් කර ගැනීම ඉදිරියේදී සිදුවෙනවා. මොකද අපේ රට මේ අල්ලස් දූෂණ අඩු රටවල් එක්ක සංසන්දනය කරනකොට අපිට ප්‍රමාණවත් සම්පත් නැ, ප්‍රමාණවත් විශේෂඥයෝ නැ. හොංකොං රටේ ජනගහනය ඉන්නේ මිලියන 6යි. ඒ මිලියන 6 වුණාට ඒ රටේ අල්ලසා දූෂණ කොමිෂමේ ඉන්නවා පරීක්ෂණ නිලධාරීන් 1000ක්. ඒ ලක්ෂ 60ක් ඉන්න රටේ. අපේ රටේ ලක්ෂ 200ක් ඉන්නවා විශේෂඥ නිලධාරීන් එක්කෙනෙක් අත්. ඉතින් ඒක නිසා තමයි දැන් මැලේසියාවේ ගත්තත් හොංකොං රටේ පිළිවෙතම තමයි එතනත් අනුගමනය කරන්නේ. ඒක නිසා තමයි අපි මේ ආයතනය ශක්තිමත් කරන්න කටයුතු කරන්නේ. ඒකම මේ අල්ලස් මනතට ගේන සංශෝධනයෙන් පමණක් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ සඳහා වත්කම් සහ බැරකම් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ මේ වෙන විට අදාළ සංශෝධන වලට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. අපේ රටේ අල්ලස් දූෂණ සම්බන්ධව තවමත් අපි කතා නොකරපු අපි අත නොගසපු වපසරියන් කීපයක් තියෙනවා. ඉතින් ඒ අංශත් පිළිබඳව අල්ලස් දූෂණ වැළැක්වීමට අවශ්‍ය නීති නොගෙනාවොත් මේ ඉලක්කයකට අපිට රට ගෙනියන්න බෑ. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ අල්ලස්. දැන් පෞද්ගලික රජයේ අංශය විතරක් නේ දැන් නීතියෙන් ආවරණය වෙන්නේ රජයේ අංශය විතරයි. නමුත් අපේ රටේ පෞද්ගලික අංශයේ කෙරෙන ගනුදෙනු කරන අල්ලස් රජයේ ගනුදෙනු වලට ඍජු ලෙස බලපානවා. ඉතින් ඒ නිසා ලෝකේ දියුණු රටවල් වල වගේ පෞද්ගලික අංශයේ අල්ලස් වලක්වන්න දඬුවම් දෙන්න නීති අපේ රටේ නැහැ. ඒ නිසා අපි අලුතෙන් අවධානය යොමු කරපු කාරණයක් ඒකම තෑගි ලබා දීම පිළිබඳව ගනුදෙනු වලදී බොහෝ අල්ලස් තෑගි ලෙස ලබා දීම තෑගට මුවා වෙලා ලබා දීම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව රටට අලුතෙන් නීති හඳුන්වා දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකම ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම් conflict of interest. දැන් ඒ conflict of interest තියෙන ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම් තියෙන රජයේ නිලධාරීන් හෝ කොමිෂන් සභාවල නිලධාරීන් වෙන්න පුළුවන් වෙනත් ආයතනවල නිලධාරීන් ගනුදෙනු කිරීමේදී මහජනතාවට ඒ ගනුදෙනු වලින් අගතියක් හානියක් වෙනවා. ඒ පිළිබඳව අපේ රටේ තාම පැහැදිලි නීතියක් අපි හඳුන්වලා දීලා නැහැ. ඒ වගේම අපේ රට සහ විදේශ රටවල් සහ විදේශ ගනුදෙනු කරුවන් එක්ක ගනුදෙනු කිරීමේදී සිදුවෙන අල්ලස් දීම් මුදල් තෑගි හුවමාරු වීම පිළිබඳව අපිට පැහැදිලි නීතියක් නැහැ. වර්තමාන සමාජයේ විශාල වශයෙන් කතා කරන්නේ මේ කාරණය. විදේශ රටවල් එක්ක ගනුදෙනු කරනකොට ඒ පාර්ශවයන් අතින් සිදු කරනු ලබන අල්ලස් ගනුදෙනු ඒ දූෂණ ගනුදෙනු පිළිබඳව නියම යාන්ත්‍රණයක් රට තුළ නැති නිසා සමහර වෙලාවට යම් දේවල් දැනගත්තේ වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මේක මේ පනත මේ සංශෝධනයේ ජාතික අවශ්‍යතාවයක්. ඒ වෙනුවෙන් පක්ෂභේදයකින් තොරව රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින මේ පාර්ලිමේන්තුවේ සියලුම ගරු මන්ත්‍රීතුමාලගේ සහය අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි නියෝජ්‍ය කතානායක.
බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නරේන්ද්‍ර ජයදේශ මහත්මයා ඔබතුමාට විනාඩි 20යි. ඊට පෙර ගරු විජේපාල හෙට්ටිආරච්චි මහත්මයා මුලාසට පැමිණුවා.
අලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා,
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, ලබන වසරේ ජනවාරි මාසයේ වෙනකොට ජනාධිපතිවරණය පවත්වල වසර 4ක් ගත වෙනවා. මං හිතන්නේ අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පසුගිය වසර 3යි මාස 10ක කාලය තරම් වංචා දූෂණ පිළිබඳව කතා කරපු, එයට එරෙහිව හඬක් නැගුණු, ජනතාවගේ බදුමුදල් ආරක්ෂා කිරීම සඳහා යම් නිශ්චිත ක්‍රමවේදයන් සකස් විය යුතුය කියන මතවාදයක් ගොඩනැගුණු කාලයක් තවත් තිබුණේ නැහැ. මොකද අපේ රටේ දේශපාලන ඉතිහාසයේ විටින් විට වංචා දූෂණයට එරෙහිව හඬ නැගිලා තිබෙනවා. ඒවා මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ වුණා. මැතිවරණයෙන් පස්සේ මාස කීපයක් සාකච්ඡා වුණා. එතනින් පස්සේ ඒවා එහෙම්මම කාලයේ වැලිතලාවට වැහිලා ගියා. 1970 සමගි පෙරමුණ බලයට පත් වුණේ රටේ ජනතාව තුළ ඉතාම ආස්වාදජනක හැඟීම් ඇති කරමින් ජාතික සම්පත් පිළිබඳව විදේශීකරණයට එරෙහිව ජාතික ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන්. නමුත් 1977 සමගි පෙරමුණේ නායිකාව හැටියට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ වේදිකාවෙන් බැහැල යද්දී එතුමගේ ආණ්ඩුවට විශාල දූෂණ චෝදනා එල්ල වෙලා තිබුණා. එවගේම ඔබට මතක නම් 1993-94 කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේදී ඒ ආණ්ඩුව අනුගමනය කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට අමතරව ඔවුන් විසින් සිදු කරන ලද වංචා දූෂණ බලපෑව. ඒ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු කරපු වංචා දූෂණ ඉදරව වුණා. ඒ නිසා තමයි චන්ද්‍රිකා කුමාර්තුංග මැතිණිය ජනාධිපති අපේක්ෂකව විදිහට වේදිකාවක් ගන්න කී කියා ගියේ හොරු අල්ලලා ගෝල් ෆේස් එක එල්ලනවා කියලා. හැබැයි හොරු ගෝල් ෆේස් එක එල්ලන්න ආපු එතුමිය අවසානයේ එතුමිය තමන්ගේ ධූරයෙන් බැහැලා යනකොට එතුමිය බලයට ගේන්නට උදව් කරපු පිටිපස්සෙන් හිටපු ජනමාධ්‍යවේදීන් පොත් ලිව්වා අය චෞර රැජින කියලා හඳුන්වලා. මේ මත අපේ දේශපාලන ඉතිහාසෙ ලියවුණා. ඉතින් මෙහෙම අපි කඩලු පැන පැන ඇවිල්ලා 2015 ජනාධිපතිවරණ කියලා කියන්නේ අපේ රටේ වංචා දූෂණ එරෙහිව ප්‍රබල මතයක් සමාජගත වුණු මැතිවරණ ව්‍යාපාරයක්. එය හුදෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පුද්ගලික ප්‍රතිරූපයෙන් ලබාගත ජයග්‍රහණයක් නෙවෙයි. මේ රටේ විශේෂයෙන් 2011-12 කාලයෙන් පස්සේ අඛණ්ඩව එවකට පැවති ආණ්ඩුවේ මර්ධනකාරීත්වයට මාධ්‍ය මර්ධනයට එකඟ නොවුණු හසු නොවුණු බොහෝ පිරිසක් සාමූහිකවත් පුලා කණ්ඩායම් වශයෙනුත් පුද්ගලිකවත් ගොඩනගන ලද වංචා දූෂණ විරෝධී මතවාදයක ප්‍රතිඵලයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ පරාජය. ඒ ජනතාව බලාපොරොත්තු වුණා අලුතෙන් පත්වන ආණ්ඩුව ජනාධිපතිවරයා සහාගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් වංචා දූෂණ එළිදරව් කරනවාට අමතරව ඒ වංචනිකයන්ට දූෂිතයන්ට නීතිය හමුවේ කඩිනමින් දඬුවම් පමුණුවයි කියලා. ඒ අපි කාටවත් තිබුණේ ඒ වංචනිකයන් දූෂිතයන් පිළිබඳව හුදු පුද්ගලික වෛර නෙවෙයි. අපට තිබුණේ ඔවුන් හොරකම් කළා තිබෙන්නේ ඔවුන් අවභාවිතා කළා තිබෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. මේ එදා වේල හම්බ කරගන්නට දැඩි මහන්සියක් දරන තේදල්ලත් එක්ක රබර් කට්ටියත් එක්ක හැප්පෙන එහෙම නැත්නම් මැද පෙරදිගල රැකියාවේ යෙදෙන රජයේ සේවයේ යෙදෙන එයින් උපයා ගන්න ආදායමෙන් විශාල කොටසක් බදු හැටියට භාණ්ඩාගාරට ගෙවන ඒ ජනතාවගේ බදු මුදල් වංචා කරාට පස්සේ ඒ වංචනික ක්‍රියාවලියට ඒ වංචාකරුවන්ට දඬුවම් දිය යුතු වන්නේ තමන්ගේ බදු මුදල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කියන මතයක ජනතාව හැබැයි ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට අපි කවුරුත් පිළිගන්නවා. පහුගිය වසර 3යි මාස 10කට ආසන්න කාලයක් තුල ඒ බලාපොරොත්තු වෙච්ච වේගයෙන් බලාපොරොත්තු වෙච්ච කාර්යක්ෂමතාවයෙන් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් පැමිණීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැහැ. ඒකට එක පැත්තකින් ඒ වංචා දූෂණ වලට සම්බන්ධ අය රාජ්‍ය යාන්ත්‍රණය ඉහළම සිටීමත් බලපෑවා. ඒ වගේම ආණ්ඩුව තුල වංචා දූෂණ වැළැක්වීම සඳහා තිබුණු අදිෂ්ඨානය දුර්වල වීම තිබුණා. ඒ හුදු දේශපාලන වේදිකාවේ සටන් පාඩක් බවට පත් කර ගැනීම පමණක් තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ වංචා දූෂණ ඍජුවම සම්බන්ධ අය විසින් ඇති කරන ලද බලපෑමත් ඔවුන්ට බලපෑවා. අපි දැක්කා 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ අල්ලස්සෝ දූෂණ කොමිසමට කෙනෙක්ව කැඳවනකොට ඒවට බොහෝ උද්ඝෝෂණ තිබුණා. ඒ උද්ඝෝෂකයන් යතේ ජාතික කොඩි තිබුණා. සමහර ජාතික කොඩි නම් මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාට මතක ඇති විකෘති කළාක් තිබුණා. විකෘති කරපු ජාතික කොඩි අරගෙන ජාතිකත්වය දේශීයත්වය දේශප්‍රේමය පිළිබඳව හඬ නගා පවසමින් මේ තමන්ට අල්ලස් දූෂණ කොමිසමට කැඳවීම කරන්නේ තමන් දේශප්‍රේමීන් වීම නිසාම කියන මතයක් සමාජගත කරන්න උත්සාහ කරා. හැබැයි එහෙම උද්ඝෝෂණ කීපයක් කරාට පස්සේ ඒ අල්ලස් දූෂණ කොමිසම හමුවට කැඳවීම් වාර ගන්න වැඩි වෙනකොට ඒ උද්ඝෝෂණ යට ගිහිල්ලා නිකම්ම ඒව නිකම් මාධ්‍යවල වොයිස් කට් එකකට පමණක් සීමා වුණා. ඒ කියන්නේ තමන් විසින් කරන ලද හොරකම් වංචා දූෂණ වලට එරෙහි ප්‍රබල මතයක් සමාජගත කරන්නට වංචනිකයන්ට දූෂිතයන්ට එතරම් පහසුනේ නැහැ. හැබැයි ඒ පහසුව සලසා දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි ආණ්ඩුව විසින්. ඇයි? මහ බැංකු බැඳුම් කර වංචාව හරහා පරණ ආණ්ඩුවේ හොරුන්ට වංචනිකයන්ට දඬුවම් කරන්නට තමන්ට තිබුණු සුජාත අහිතිය අහිමි කරගත්තේ සියතින් ගැලසිඳගත්තේ මේ ආණ්ඩුවම තමයි. තමන් එවැනි මහා පරිමාණ වංචාවකට අතගහලා තිබෙද්දී තමන්ගේ ආණ්ඩුවේ අගමැතිවරයා මුදල් ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයින් ඒ ක්‍රියාවලියට සම්බන්ධයි කියලා කෝප් කමිටුව හමුවේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ එළිදරව් වෙලා තිබියදී ආණ්ඩුවක් කොහොමද අල්ලස් කොමිසම හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ අධිකරණය හරහා පැරණි හොරුන් දඬුවම් පමුණවා ගන්න. ඒ නිසා තමයි මේ වංචා දූෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩාල වුණේ. ඒ නිසා තමයි ගරු මූලාසන්න මන්ත්‍රීතුමනි එළියේ පොඩි වැහිරල්ලක් යනකොට මිනිස්සු කියන්නේ මේ පාර්ලිමේන්තුවේ හිර ගහපන් කියලා. එළියේ පොඩි වැහිරල්ලක් යනකොට මේ පාර්ලිමේන්තුව වතුරෙන් යටවැන් කියලා කියන්නේ ඒකයි. ඇයි? තමන්ට බදු මුදල් හරහා ලැබෙන්න ඕන සමාජ සුබසා සේවන් කප්පාදු වෙනකොට ඒ වරප්‍රසාද මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැන්ද අතේ තියාගෙන බෙදා ගන්නකොට ඒ ජනතාවට ඒ කලකිරීම ඒ වෛරය ඒ කෝපයන එක සාධාරණයි. දැන් ඔබ දන්නවා රජයේ සේවකයන්ට වරප්‍රසාදයක් හැටියට හිමි වෙලා තිබුණු වාහන බලපත්‍රය පහුගිය දවස් ගානක් හිටියදී පර්මිට් එක අතේ තිබුණු රජයේ සේවකයන්ට රජයේ නිලධාරීන්ට පර්මිට් එක ගන්න බැරි විදිහේ නීතියක් පැනෙව්වා. ඒක සාධාරණීකරණය කිරීම සඳහා කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දැන් වාහන බලපත්‍රය වාහනයක් ගන්න අයිති නැහැ කියලා. හැබැයි ඒ වෙනකොට රටම දන්නවා මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා පර්මිට් ගත්ත අය වාහනේ අරගෙන තිබෙන්නේ කියලා. අර රජයේ නිලධාරීන්ට තමයි තමන් රජයේ සේවයේදී සිටීම නිසා උපයාගත්තේ වරප්‍රසාදය අහිමි කරේ. ඒ වගේම ආණ්ඩුව බදු ගහනකොට ආණ්ඩුව කියනවා මේ දැන් මේ අපි හැමෝටම සාධාරණ බදු ප්‍රතිපත්තිය කනුගමනය කරන්න කියලා. හැබැයි රජයේ සේවකයාට නිල වශයෙන් හිමිලා තිබෙන වාහනයට ඒකට තිබෙන ඉන්ධන ටිකට ඒකට හිමුණ රියදුරාටත් රජයේ නිලධාරියාටම බදු ගෙවන්න සිද්ධ වෙනකොට ඒ නිලධාරීන් තුල ඒ රජයේ සේවකයන් තුල වෛරයක් කෝපයක් ද්වේෂයක් ඇති වෙන එක සාධාරණයි. ඒ නිසා තමයි තමන්ගේ බදු මුදල් මෙහෙම හැන්ද අතේ තියාගෙන ඉන්න අය ආභාවිතා කරනකොට ඒ අය කෙරෙහි මෙතරම් වෛරයක් කෝපයක් ද්වේෂයක් මුදා හැරලා තිබෙන්නේ. සම මේ අපි රටක් හැටියට ඉස්සරහට යන්න නම් ගරු මූලාසන්න මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවම මේ වංචා දූෂණ එරෙහිව එකහෙලා හඬ නැගිය යුතුව තිබෙනවා. අද උදෑසන අපි දැක්කා අධිකරණ ඇමතිවරයා වෙනුවට උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ 50 සංශෝධන ඉදිරිපත් කරනකොට සමහර අය බොහොම කලබල වුණා. අර භූමි තෙල් ගෑවිච්ච ගැරන්ඩි වගේ කලබල වෙන්න පටන් ගත්තා. මේ පනත පුළුවන් තරම් පස්සට දාගන්න විකෘති කරගන්න මේකේ තිබුණ වෙනම ප්‍රශ්න ඇති කරගන්න උත්සාහ කරා. මේ පනතේ යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක නිවැරදි කරගෙන වංචාවට නාස්තියට දූෂණයට මේ පාර්ලිමේන්තුව එක හඬින් එකහෙලා විරුද්ධයි කියන මතයක් සමාජගත කරන්න අපි සමත් වෙන්න ඕනකම තිබෙනවා. අපි මේ අවභාවිතා කරන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදල්. ඒ මහජනතාව තමයි ඒ බදු මුදල් පාලනය කිරීම සඳහා මූල්‍ය පාලනය වකිම තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැටියට අපි පත් කරන්නේ. එහෙම පිරිසක් විසින්ම හොරකම් කරාට කමක් නැහැ ජනතාවගේ බදු මුදල් කියලා එවැනි මතයක් ඉදිරියට ගේන්න උත්සාහ කරනවා නම් අපි අනිවාර්යයෙන්ම හෙළා දැකිය යුතුයි. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් විජේස් රාජපක්ෂ ගරු ඇමතිතුමා කිව්වා දැන් මේ අල්ලස් දූෂණ කොමිසම අපේ රටේ අල්ලස් දෙපාර්තමේන්තුවක් තිබුණා. ඒක අල්ලස් දූෂණ කොමිසම බවට පත් කරා. හැබැයි මේ අල්ලස් දූෂණ කොමිසම යටතේ ඔබතුමා කිව්වා මම හිතන්නේ 57කට විතර දඬුවම් කරලා තිබෙනවා කියලා. ඔය 57 අරගෙන බැලුවොත් ගරු ඇමතිතුමා ඔතන ඉන්නේ කවුද? ග්‍රාම සේවකලා, පොලිස් කොස්තාපල්ලා, ගුරුවරු නැත්තම් විදුහල්පතිවරු වගේ පහළ මට්ටමේ රජයේ සේවකයෝ. මේ අල්ලස් ක්‍රියාත්මක වෙන්නේ අල්ලස් දැලට අහුවෙන්නේ ඒ වගේ පොඩි මිනිස්සු. ඇයි මහා පරිමාණයෙන් අල්ලස් ගන්න අය මේකට අහුවෙන්නේ නැත්තේ? එකවරක් අල්ලස් කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්තුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා තෝරු මෝරු අල්ලන්න නම් තෝරු මෝරුන්ගෙන්ම සාක්කිය ඕන කියලා. ඒක යම් ඇත්තක් තියෙනවා. මොකද පාසලට දරුවෙක් ඇතුළත් කරගන්නට අල්ලසක් දෙන සාමාන්‍ය පුද්ගලයා තමයි අර විදුහල්පති රෙහිව අල්ලස් කොමිසමේ පැමිණිලා දාන්නේ. තමන්ගේ ලීටික ප්‍රවාහනය කරගන්න පොලිස් කොස්තාපල්ට අල්ලස් දෙන කෙනා සාමාන්‍ය පුද්ගලයා තමයි ඒ පොලිස් කොස්තාපල් රෙහිව අල්ලස් කොමිසමේ පැමිණිලා ඉදිරිපත් කරන්නේ. හැබැයි මේ මහා පරිමාණයෙන් වංචා මේ අල්ලස් ගන්න උඩ මට්ටමින් මේ දූෂණය යෙදෙන අය ඒ ගත්තොත් එහෙම සාමාන්‍ය මේ රජයේ සේවකයෙකුට සාමාන්‍ය මේ ගුරුවරයෙකුට රාමසේවකට ගිහිල්ලා අල්ලස් දෙන්න පුළුවන් කට්ටිය නෙමෙයි. ඒගොල්ලන්ට අල්ලස් දෙන්නේ
ඒ වගේම මහා බල සම්පන්නය. තෝරුන්ට මොවුන්ට අල්ලස් දෙන්නේ තෝරුමෝරුම තමයි. සත් තෝරුමෝරු ඇවිල්ලා අල්ලස් කොමිසමේ අහවලාට විරුද්ධව සාක්ෂියක් දෙන්නේ නැහැ. ඒක කරනවා නම් බොහොම කලාතුරකින් සිද්ධ වෙන වැඩක්. ඒක අර නොකිරෙන වෙද කපට කොඳුරු තෙල් හත් පට්ටකුයි තව චුට්ටක යෝන වගේ වැඩක් තමයි. ඒ නිසා මෙවැනි මෙන්න මේ මහා පරිමාණ වංචා දූෂකයන් අල්ල ගන්නට නම් අපිට මෑත කාලේ තිබෙන මෑත ඉතිහාසයේ තිබුණු උදාහරණම තමයි අධ්‍යක්ීමම තමයි මෙවැනි විමර්ශන කොමිෂන් සභා හරහා තමයි එවැනි සාක්ෂියම් ප්‍රමාණයක්වත් හෙළිදරව් වුණේ. අපි දැක්කා මහ බැංකු වැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු විමර්ශන සිද්ධ වෙනකොට හෙළිදරව් නොවෙච්ච තොරතුරු ප්‍රමාණයක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හෙළිදරව් වුණා. දැන් මේ මගේ අතේ තිබෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව, මේ වාර්තාවේ තිබෙන කරුණු මේ රටේ ජනතාව නිසි පරිදි අධ්‍යයනය කළොත් එහෙම මේක තිබෙන්නේ නම් මේක තිබෙන්නේ දූෂණ ක්‍රියා 34ක් සම්බන්ධයෙන් වාර්තා පමණයි. මේ පිළිබඳව මේ රටේ ජනතාව මේ එක එක වාර්තාව කියවුවොත් එහෙම ඒ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් කොතරම් ප්‍රමාණයක් මේ අය බලය තියෙන අය අවභාවිතා කළාද කියලා තේරුම් ගන්නට පුළුවන්. මම එකම එක උදාහරණයක් විතරක් කියන්නම්. මේක තිබෙනවා 28 වෙනි පෙත්සම යටතේ ඉංජිනේරු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශ යටතේ තිබූ ජාතික නිවාස මර්ධන අධිකාරියේ සතු කඩසාපු සහ මහල් නිවාස 2012 දේපල කළමනාකරණ චක්‍රලේඛයේ විදුලියදාන පටහැනිව ලබා දීම හා එකී අමාත්‍යාංශ යටතේ තිබූ ආයතනවල සේවය කරන නිලධාරීන් වෙත නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධ පෙත්සම. මේක මම උදාහරණයට ගන්නෙ මේකේ මේ පෙත්සමට මේ පරීක්ෂණයට අදාළව අනාවරණය වූ පාර්ශවයන් හැටියට අඳුගෙන තියෙන්නේ 17 දෙනෙක්. එයින් 17 දෙනෙක්ගෙන් 6 දෙනෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, 3 දෙනෙක් දැන් ඉන්න මන්ත්‍රීවරු, 3 දෙනෙක් හිටපු මන්ත්‍රීවරු. ඒ කියන්නේ නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපල අයතා විදිහට බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබපු 3 දෙනෙක් මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා. තව 3 දෙනෙක් හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඉතින් මෙහෙම ඉදිරිපත් වෙන සාක්ෂි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකදී එළිදරව් වුණාම හැර වෙන තැනක නම් මේ එළියට එන්නේ නැහැ. දැන් එස අපි සකස් කරගත යුතු වන්නේ අපේ රටේ පවතින නීතිය, නීතිය ක්‍රියාත්මක කරගැනීමේ ක්‍රමවේදය කාර්යක්ෂම කරගැනීම සඳහා මේ සාක්ෂි භාවිතා කරන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් ජනතාවගේ තිබෙන ඉල්ලීමට, ඒ තිබෙන තෙරපුමට මැතිවරණයකින් පස්සේ ආණ්ඩුවක් පිහිටව පස්සේ යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍ය අපේ රටේ සුලභ දේශපාලන සිදුවීමක් තමයි ඡන්දයක් අවසන් වුණාට පස්සේදී විවිධ කොමිෂන් සභා දානවා. දැන් කාලයක් නම් කොමිෂන් සභා තිබුණා, පස්සේ කාලෙක ආවා ඇමති අනුකමිටු. ඉතින් මේවා දාලා තියෙනවා. ජනතාවත් දන්නවා මේ කොමිෂන් සභා වලින් වෙන වැඩක් නැහැ කියලා. විශ්‍රාමලත් නිෂ්කාරුන්ගෙන් සමන්විත කොමිෂන් සභා දානවා, ඒක පුද්ගල කොමිෂන් දානවා. සමහර කොමිෂන් සභා වාර්තා ගන්නට තොරතුරු දැනගැනීමේ පණ තැනකන් ඉන්න සිද්ධ වුණා. නමුත් මේවායේදී විමර්ශනය වන තොරතුරු අපේ අධිකරණ ක්‍රියාදාමයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන ගැටලුව තමයි තිබුණේ. සා අපි හිතනවා මේ තොරතුරු මත පදනම් වෙලා අගතියකින් තොරව දේශපාලන පක්ෂග්‍රාහීත්වයකින් තොරව ඉලක්ක කරන ලද තමන්ගේ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදියා මැඩපවත්වන්නට නෙවෙයි සැබවටම අල්ලස දූෂණය වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්නට මේ නීති ගෙනෙනවා නම් අපි ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අමතුමා පැහැදිලි කරපු විදිහටම මෙය දැන් මේ කොමිෂන් සභාවේ තියෙන සාක්ෂි පාවිච්චි කළ කාටවත් දඬුවම් කරන්න බෑ. ඒ අල්ලස් කොමිෂන් අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් නම් ඒ සාක්ෂි අපිට පුළුවනි සාක්ෂි පුළුවන් අධිකරණ ක්‍රියාදාමය සඳහා පාවිච්චි කරන්න. ඇත්තටම වෙලා තිබෙන්නේ ගරු මූලසරණ මන්ත්‍රීතුමනි අපේ රටේ තිබෙන මේ පනත්වල තිබෙන බොහෝ බරපතල අඩුපාඩුකම් නිසා නෙවෙයි හොරු නිදැල්ල ඉන්නේ. අපේ තියෙන අල්ලස් පනත හෝ එහෙම නැත්නම් වත්කම් බරකම් ප්‍රකාශ කිරීමේ පනත හෝ එහෙම නැත්නම් මුදල් විශුද්ධි කරන පනත නැත්නම් ධනී සංග්‍රහයේ සමහර කොටස් මේ නීති ප්‍රමාණවත් හොරු අල්ලන්නට හොරුන්ට දඬුවම් කරන්නට. මේ ප්‍රශ්නේ තිබෙන්නේ මම කලින් කිව්වා වගේ මේවට සම්බන්ධ වෙලා තිබෙන තෝරුමෝරුම නිසා ඔවුන්ට මේ රාජ්‍යාන්තර ඉහළට බලපෑම් කරන්න පුළුවන්කම නිසා විවිධ ක්‍රම වගේ ඒක මුදල් වලින් වෙන්න පුළුවන් ඥාති සම්බන්ධකම් වලින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දේශපාලන සම්බන්ධකම් වලින් වෙන්න පුළුවන් එවැනි ආකාරයෙන් විවිධාකාරයේ බලපෑම් කරලා ඔවුන්ට පුළුවන්කම තිබෙනවා මේ ක්‍රියාවලින් මන්දගාමී කරන්නට අඩුගානේ පළවෙනි අවුරුදු දෙක තුන පන්න ගත්තොත් බලාපොරොත්තුවක් හදන්න පුළුවන් ආ ඊළඟ ආණ්ඩු එන්නේ අපි ආවට පස්සේ ඔවට මේ මැදිහත් වෙච්ච නිලධාරීන්ට අපේ ආණ්ඩුව කියලා දඬුවම් කරනවා කියලා දැන් ඒ ක්‍රියාදාමයේ පටන් අරගෙන තිබෙන නිසා ගරු ඇමතුමා මේකත් ප්‍රමාද වැඩි මොකද මේ ක්‍රියාවලිය පළවෙනි වසර දෙක තුන සිතකලිතෝ තිබුණා දැන් මේ වංචා නාස්ති දූෂණ වල සම්බන්ධයගේ ප්‍රධාන උත්සාහය තමයි තමන් යලි බලයට පත් වෙනවාය කියලා බයක් ඇති කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ FCID කේ පොලිසිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට බයක් ඇති මේවා අඩපණ කරන එක ඒක පහුගිය කාලේ සිද්ධ වුණා ඔවුන් පහුගිය කාලේදී ප්‍රසිද්ධියේ FCID කේ අධ්‍යක්ෂවරුන්ට ගල් ගහලා මරනවා කියලා කිව්වා සමාජ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට තර්ජනය කළා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තර්ජනය කරා එහෙම කරමින් ඔවුන් බැලුවේ ජන බලයක් පෙන්නලා එහෙම නැත්නම් තර්ජනය කරලා මේ පරීක්ෂණ ක්‍රියාවලිය අඩපන් කරන්න මං කියන්නේ ඔවුන්ට ඇඟිලි දික් කරනවා වෙනුවට ආණ්ඩුවක් හැටියට ජනවරමක් ලබාගත් කණ්ඩායම හැටියට මේ වාන්චනිකයන්ගේ දූෂිතයන්ගේ මේ ක්‍රියාවලිය ආපස්සට හරවන්නට දැඩි අදිෂ්ඨානයක් තිබුණ නැහැ කියන චෝදනාව අපිට තිබෙනවා ඒ චෝදනාව අපිට තිබෙනවා ඒක ආණ්ඩුව විසින්ම තමයි හිමි කරගත්තේ ඒ නිසා දැන් මේ අපට අපි තවමත් සමත් වෙලා නැහැ කිසිදු ආණ්ඩුවක හිටපු අමතිවරයෙකුට අගමැතිවරයෙකුට එරෙහිව මේ වංචා දූෂණ චෝදනා ඔප්පු කරලා දඬුවම් කරන්න. ඔබ දන්නවා පහුගිය දවසක දකුණු කොරියාවේ නායක හිටපු ජනාධිපතිවරයාට වසර 15ක සිර දඬුවමක් හම්බුණා. චීනයේ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන්ට සමහර අමතිවරුන්ට එහෙම දඬුවම් ලැබෙනවා. ලෝකේ එහෙම රටවල ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපේ රටේ මේ වංචා දූෂණ දඬුවම් පැමිණීමේ ක්‍රියාවලිය පිළිබඳ තියෙන විශ්වාසය බිඳුවට වටගෙන තිබෙන්නේ. දැන් වංචා දූෂණ විතරක් නෙමෙයි. වංචා දූෂණ වලට එරෙහි සටනක් හොරු අතරපත් කරගන්නයි උත්සාහය තිබෙන්නේ. සා වැඩිපුර දේශ ප්‍රේමීත්වය ගැන කතා කරන, වැඩිපුර රට ගැන කතා කරන, වැඩිපුර ජිනීවා කියන රට බේරගන්න ඕන අය කියලා කියන අය දිහා බැලුවොත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි වැඩිපුර වංචා දූෂණ හවුල්ලා තිබෙන්නේ ඔවුන්. ඔවුන් මේ රට ඉස්සරහට දාන්නේ, ජාති ආගම ඉස්සරහට දාන්නේ වෙන මොකටවත් නෙමෙයි. තමන්ට එල්ල වෙලා තිබෙන වංචා දූෂණ වලින් ගැලවෙන්නට. සා අපි හිතනවා මේ පාර්ලිමේන්තුවේ හැටියට මේ රටේ ජනතාවට වාක්‍ය නියෝජ්‍ය හැටියට අපිට වගකීමක් තිබෙනවා මේ කවර පැත්තකින් සිද්ධ වුණත්. ඒක පහුගිය ආණ්ඩුවෙන් එන්න පුළුවන්, මේ ආණ්ඩුවෙන් එන්න පුළුවන්. අනාගතයේ ඇති වෙන ආණ්ඩුවකින් එන්න පුළුවන්. කවර පැත්තකින් සිද්ධ වෙනවා වුණත් ඒ වංචා දූෂණ නාස්‍ය වලක්වීමේ තිත තියන්නේ. ඒ නිසා අපි කළ යුතු වන්නේ පුද්ගලයන් ඉලක්ක කරගත් දඬුවම් ක්‍රමවේද සකස් කිරීම නෙවෙයි. ඒ වෙනුවට යම් ශක්තිමත් ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන පුද්ගලයන්ට රිංගලයන් බැරි විදියට.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක පමණ කාලයක්
වංචනිකයන් නාස්‍ය වංචනිකයන්ට දූෂිතයන්ට රිංගලා යන්න බැරි විදිහේ ශක්තිමත් දූෂණ විරෝධී යාන්ත්‍රයක් සකස් කළ යුතු තිබෙනවා. ජනතාවට වංචනිකයන්ට දූෂිතයන්ට අධිකරණය මගින් දඬුවම් පැමිණ වේවි කියන විශ්වාසය ගොඩනගිය යුතු තිබෙනවා. නිසා මේ ආණ්ඩුවට රටේ ආර්ථික ගොඩනගන්න බෑ. මේ ආණ්ඩුවට කියපු ආකාරයට විදාහක ජනාධිපතිවරයා අහෝසි කළ ප්‍රජාතන්ත්‍රවාදය දෙන බැරි වේවි. හැබැයි අඩුතරමේ වංචාවට දූෂණයට එරෙහිව ශක්තිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා තමන් ලැබිච්ච ලක්ෂයට දෙක ජනවරම මත පිහිටවලා මේ ආයතන ශක්තිමත් කරලා අල්ලස් කොමිස පිළිබඳ ජනතාවක් තියෙන විශ්වාසතාවුරු කරලා එහි නිලධාරීන් පිළිබඳ විශ්වාසතාවුරු කරලා ඒ විශේෂඥභාවයේ වෘත්තීයභාවය ගැන විශ්වාසතාවුරු කරලා මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් මං හිතනවා අඩුතරමේ තමන් ගත්ත ජනවරමනම් සාධාරණයක් වෙයි කියලා. නමුත් අපිට ඒ පිළිබඳව මහා විශ්වාසයක් නැහැ. මොකද මේ ආණ්ඩුව හැසිරීම තුළ පෙන්නුම් කරන්නේ ඔවුනුත් හොරු ආරක්ෂා කරනවා, හොරුන්ට ඉඩකඩ දෙනවා කියන එක පමණයි. නමුත් මේ උත්සාහය හරහා හරි ජනාධිපතිවරයා හරහා පාර්ලිමේන්තුවේ මේ උත්සාහය හරි වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් පැමිණීමේ ක්‍රියාවලිය එක දශමකින් හරි ඉස්සරහට ගන්නට
ශක්තියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
ගරු මාධ්‍යතුමා බොහොම ස්තුතියි.